ඔඩර් ප්ලීස් කථානායකවරයාගේ නිවේදන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ විධාන ප්‍රකාරව 2016 ඔක්තෝබර් මාස 5 වෙනි දින විශ්වවිද්‍යාල සංශෝධන න්‍යාධි 50 පිරිපත වෙසි මා විසින් සහතිකය සටන් කළ ලද බව දන්වනු කැමැත්තෙමි. 2016 ඔක්තෝබර් මාස 6 වෙනි බ්‍රහස්පති දින එන මද දින අපරභාග 1ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් මාගේ නිල කාමරයේදී පැවැත්වීමට නියත බැවින් ඊට පැමිණ සහභාගී ලෙස ගරු සභික මන්ත්‍රී සියලු දෙනාට මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකාර අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2012 සහ 2013 වර්ෂ සඳහා ජල සම්පත් මණ්ඩලයේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණක කාර්ය සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
පෙස්සම් පිළිගැන්වීම ගරු ජෝන් අමරතුංග මැතිතුමා.
ගරු කථානායකතුමනි, මීගමුවේ පොලිස් අධිකාරී කාර්යාලයේ ජන ස්ථානයේ සේවයේ නියුක්ත වන අශෝක මහතාගේ ලැබුණු පෙස්සම පිළිගන්නමු.
ගරු කවින්දිරන් කොඩිස්වරන් මැතිතුමා.
ගෞරව සවානායර අவர்களே, நிந்தவூர் 21 தியேட்டர் வீதி இலக்கம் ரெண்டிங் லோண்டேன முகவரியில் வதியும் திரு எம்எல்எம்என் அமீஸ் அலி அவர்களிடம் கிடைக்கப்பெற்ற மனுவை சமர்ப்பிக்கின்றேன்.
ගරු වෛද්‍ය නලින්ද ජයසිස මැතිතුමා.
ගරු කථානායකතුමනි, ගෝණපලහන්දිය කෝරළයිම සිල්වවැලිවත්ත අංක 718/67 ධර්ණ ස්ථානයේ පදිංචි අමරකෝන්ගේ පියසේන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, අලුත්ගම බඩුගබඩා පාර අංක 68 ධර්ණ ස්ථානයේ පදිංචි KDCP සිරිවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, පොකුණුවිට වැලිගම්පිටිය රංජන යන ස්ථානයේ පදිංචි SDN පුෂ්පකුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, පානදුර බෙක්කගම පේමානන්ද මහත අංක 10/6 ධර්ණ ස්ථානයේ පදිංචි TG පේමදාස මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
ගරු මොහමඩ් නවවි මැතිතුමා.
Honorable Speaker, I present the petition received from Mr. SACM Anasthin of No. 14, Juma Mosque Road, Kekunagala, Kurunagala.
Mema pesam mahajana pesam pilimada karaka sabhawata yogakonu labe. Vachika pilithuru apeksha karana prashna garu buddhika patirana mathuma rajya vyasaya sangwadana amathyamage athimata.
Garu kathanayakathuni me prashne man thun sarayak ahuwa me ada ilanga sarayatath ahana.
Garu කථානායකතුමනි, ඒ ප්‍රශ්නට උත්තර අයන්න එක ඒ ලේඛනයේ ඉදිරිපත් කරලා තියෙනවා. අයන්න දෙක අයන් අලාභ පියවීම සඳහා වෙන්වෙන් වශයෙන් අලාභ ලැබූ ආයතන යන්ට භාණ්ඩාගාරය විසින් මුදල් ලබා දීමක් සිදු කර නොමැත කියලා සටහන් කරලා තියෙනවා. ඒ වගේම අයන්න තුන මේකී අලාභයක් සඳහා විවිධ වූ හේතු ආයතනික මට්ටමින් බලපා ඇති බව නිරීක්ෂණය කෙරේ. සහ ආයන්න 1, 2, 3, 4, 5 කියන ප්‍රශ්න වලට පැහැදිලිව එම උත්තර දීලා නැති බව මම විශේෂයෙන්ම මන්ත්‍රීතුමාට කියන්න ඕනේ. එන නිසා මමත් සෑහීමකට පත් වෙන්නේ නැහැ. දැනට සටහන් කරලා තියෙන උත්තරය ගරු කථානායකතුමනි, සමහර නිලධාරීන්ද අවශ්‍ය තොරතුරු ලබා දීමේදී යම් යම් ප්‍රශ්න සිදු වෙලා තියෙනවා. එම නිසා මම ගරු මන්ත්‍රීතුමාගෙන් ඉල්ලා සිටිනවා මේකට තොරතුරු සහිතව මම සියලුම විස්තර මේක ලේඛනයක් තියෙනවා පාඩු ඉඳපු ආයතන 12ක් දාලා 2014 රාජ්‍ය ආයතන 12ක්. නමුත් මම දන්නා තරමට ඒ ඔඩිටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකෙන් විගණන තුමාගේ දෙපාර්තමේන්තුවෙන් දැනට ආයතන 77ක පාඩු ලැබුණු බව වාර්තා කරලා තියෙනවා 2014 වසරේ. එනිසා මේ 12 මට පිළිගන්න බෑ. මම හිතනවා 77ක්ම තියෙනවා සහ භාණ්ඩාගාරයෙන් විශාල මුදලක් පියවන්න සිද්ධ වුණා මේ ප්‍රශ්නවලට. එනිසා මේකේ උත්තර තව විධිමත්ව මම නැවත ඉදිරිපත් කරන්න ඉල්ලා සිටිනවා ගරු කථානායකතුමනි.
ගෞරවනීය ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවේ ගොඩක් ප්‍රශ්න ඉදිරිපත් කරන මන්ත්‍රීවරයෙක් සහ ඔබතුමත් ඒ ගැන දන්න පුජ්‍යලෙක් විදියට. මේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලදීත් පෙත්සංකාරක සභාවේදීත් සමහරලාට ඕවර්සයිට් කමිටි එකේදීත් රටෙත් මේ අපි ස්වාධීන කොමිෂන් සභාව ඇති කළාට පස්සේ මේ සමහර නිලධාරීන් හරිම නොසලකිල්ලක් දක්වනවා පාර්ලිමේන්තු කටයුතු වලදී. උත්තර දෙන්නේ නැහැ, එන්නේ නැහැ. ඒ නිසා දැන් නිලධාරී ජුන්ටාවක් ඇති වෙමින් තියෙනවා. මේක නරක තත්ත්වයක්. අපි ස්වාධීන කොමිෂන් සභාව ඇති කරලා රටේ කාර්යක්ෂමතාවය සහ යහපාලනය වෙනුවෙන්. හැබැයි අවසානයේ සිද්ධ වෙලා තියෙන්නේ ඒක දඩමීමා කරගෙන ඇතම් නිලධාරීන් මේ කටයුතු වලින් මග අරිනවා. ඒ නිසා මේ ඇති වෙලා තියෙන තත්ත්වයටත් අපි විසඳුම් හොයාගන්න ඕනේ
කියලා කියනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමාට තියෙනවා ශ්‍රේෂ්ඨකට අමාත්‍යතුමාට අවධානය යොමු කරන්න මම හිතන්නේ ගරු අමාත්‍යතුමාගේ පිළිගත් අඩුපාඩුකම් තියෙනවා කියලා කියන නැවත ඉදිරිපත් කරනවා නම්
ගරු කතානායකතුමනි ඒ වගේම මම බාර ගන්නවා ඒක අපේ අමාත්‍යංශේ කාර්ක සභාවටත් අදාළ විස්තර ටික යවන්න.
එම කර්ම ගරු මන්ත්‍රීතුමා හරි. හොඳයි. ස්තුතියි. ගරු ලකි යාවදන මහත්මයා සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යමාගේ ඇසීම
ගරු කතානායකතුමනි ගරු ඇමැත්තුමාගෙන් ප්‍රශ්න අසනවා.
ගරු කතානායකතුමනි ප්‍රශ්නය A1/2015 අංක 5 දරන මා ඖෂධ නියාමන අධිකාරී පනතෙහි විධිවිධාන ප්‍රකාරයේ අධිකාරියේ සීමාස්ත නිෂ්පාදන නියාමන අංශය මගින් විලවුන් වර්ග නියාමනය කළ හැක. 2 නැත A1 විලවුන් නියාමනය වඩාත් විධිමත් ලෙස සිදු කිරීම සඳහා ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද 31/5/2016 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව විලවුන් නියාමන අධිකාරී පනත් කෙටුම්පත් සකස් කිරීමේ කටයුතු නීති කෙටුම්පත් සම්පාදක විසින් සිදු කරමින් පවතී. 2 එම පනතේ කටයුතු අවසන් අධියරේ පවතී ඈ පැනනු නැගි.
ගරු කතානායකතුමනි අමතමට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගරු අමතනේ මේකට සම්බන්ධ නොවුනත් පොඩි ප්‍රශ්නයක් විමසන්න අවශ්‍ය ඉල්ලනවා. පසුගිය කාලේ මම හිතන්නේ මාධ්‍ය තුනේ විශාල ප්‍රචාරයක් ගෙන යමින් පිළිකා ආයතනයේට පෙටි ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගන්නට මුදල් එකතු කෙරුවා. මම හිතන්නේ මේ වෙනකොටත් ඒ පෙටි ස්කෑන් යන්ත්‍රේ ලබාගෙන නැති බව අපිට දැනගන්න තියෙනවා. ඒක වර්තමාන තත්ත්වය මොකක්ද කියලා.
මුදල් ලබා දුන්නට යන්ත්‍රයක් ලබා දීමට තියෙන ප්‍රොකියුමන්ට් ප්‍රොසීඩියර් එක. ඒකේ ඒ ප්‍රොසීඩියර් එකට මාස 9ක් යනවා. බේත් පෙත්තක් ගන්න ගියත් එච්චරයි. දැන් ඒ නිසා අපි කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරා මමත් මුදල් අමාත්‍යවරයාත් මම යෝජනාවක් ගෙනාවා මේ ප්‍රොසීඩියර් එක අඩු කිරීමේ යෝජනාවලිය. මුදල් අමාත්‍යතුමත් ගෙනාවා. නමුත් ඒ සැරේ මේ දෙකම එකව කරලා කතා කරන්න දැන් අපි මුදල් අමාත්‍යවරයා මමයි හම් වෙලා අවසාන වැඩපිළිවෙල ගෙනියනවා. ඉතින් මුදල් හම්බුණයි කියලා රජයේ මට ඕන විදියට පෙත්යන් යන්ත්‍ර ගන්න බෑ. ඒ තියෙන ප්‍රොසීඩියර් එක ඉවර වෙන්න ඕනේ.
ඇව්වේ මේ රජෙන් ගන්න ස්කෑන් යන්ත්‍රය ගැන නෙවෙයි.
කවුරු දුන්නත් එක්ක ඒගොල්ලෝ ගෙනල්ලා පෙට් ස්කෑන් යන්ත්‍රයක් දෙනවා නම් අපිට බාරගතයි.
ඔව්.
අපි තෝරනවා නම් පෙට් ස්කෑන් යන්ත්‍රය අපිට තියෙනවා ප්‍රොකියුමන්ට් ප්‍රොසීඩර් එකක්.
ඔව්.
ඒකෙන් පිට යන්න බෑ කාටවත්.
එහෙමයි.
ඉතින් ඒ ප්‍රොසීඩර් එකේ තමයි දැන් යන්නේ ටෙක්නිකල් ඉවැලියුෂන් කමිටි දාලා ටෙන්ඩර් බෝඩ් දාලා හෝල් කරලා ඒකට මාස 9ක ප්‍රොසීඩියක්
තියෙනවා. හොඳයි. බොහොම සුදු.
මොකද? ප්‍රශ්නයක් අහන්න ඕ.
ගරු අමාත්‍යතුමනි ඔබතුමා දන්නවා මේ ලංකාවේ තැලසීමියා රෝගීන් සඳහා ඇටමිදුළු බද්ධ කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටවන්න පහුගිය කාලෙත් සාකච්ඡා තිබුණා. මේ සඳහා මහනුවර ශික්ෂණ රෝහල තුල ඇටමිදුළු බද්ධ කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටවීම සඳහා දැන් යෝජනාවක් ඇවිල්ලා තිබෙනවා. මෙවර අයවැයෙන් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න ඔබතුමා කටයුතු කරනවාද කියලා දැනගන්න කැමතියි.
පළවෙනි එක ඇටමිදුළු බද්ධ කිරීමේ වැඩපිළිවෙල දැන්ටම මේ මාසේ අපි ආරම්භ කරා අපේක්ෂා රෝහලේ මහරගම ලංකාවේ ප්‍රථම වත. දෙවෙනි ඇටමිදුළු බද්ධ කිරීමේ වැඩපිළිවෙලට සඳහා ගොඩනැගිල්ල තැනීම සඳහා මම මුල්ගල තැබුවා මානවර රෝහලේ. ඒකට මුදල් වෙන් කළා තියෙන්නේ. දැන් ඒක ගොඩනැගීමෙන් පවතිනවා.
හොඳයි. ගරු චාල්ස් නිර්මනාදන් මැතිතුමා බුද්ධ ශාසන මැතිතුමාගේ ඇසීමට ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා ග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු මැතිතුමාගේ ඇසීමට
අප්‍රේල් 4 වෙනිදා ඉදිරිපත් කළ ප්‍රශ්නෙම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි
හරි 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 ගරු අමිතමා
ගරු කතානායකතුමනි මං හිතන්නේ එතුමාගේ ප්‍රශ්න ටික මටයි දාලා තියෙන්නේ. මේ හෙලිකොප්ටර් ගැනද මන්ත්‍රීතුමා?
ඔව් හෙලිකොප්ටර් ගැන.
එතුමාගෙන් අහලා තියෙන ප්‍රශ්නේ.
ඔව් ඒක අපේ අමාත්‍යංශයට තමයි ඒක දීලා තියෙන්නේ උත්තර දෙන්න.
මුතුමා සූදානම්ද? පිළිතුර සූදානම්ද?
හෙලිකොප්ටර් ප්‍රශ්නේ නේද මම?
ඔව් 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 පිළිතුරු ඔව්. හරි.
ඒකට තියෙනවා සර්.
හරි.
ආ එක රාජකාරී ගමන් සඳහා මුදල් ගෙවීමකින් තොරව ගුවන් හමුදා හෙලිකොප්ටර් සහ ගුවන් යාන ලබාගත් පුද්ගලයන් ආයතන අමුණුම එක ආ මුදල් ගෙවීම පදනම මත ගුවන් ගමන් ලබාගත් පුද්ගලයන් ආයතන අමුණුම එක ආ ඒ ටික කියවන්නද මන්ත්‍රීපා?
දැනගන්න.
රාජකාරී ගමන් සඳහා මුදල් ගෙවීමකින් තොරව ගුවන් හමුදා හෙලිකොප්ටර් හා ගුවන් යාන ලබා දුන් දේශපාලඥයින් රජයේ නිලධාරීන් වෙනත් පුද්ගලයින් සහ ආයතන මං කියව
නැති ප්‍රශ්න අහන්න පාර්ලිමේන්තුවේ තුල අයිතියක් තියෙනවා ඒකන ඔව් ඔව් ඒක තමයි දැන් මේ පිළිතුරු දෙන්නනේ හදන්නේ පාර්ලිමේන්තුවේ තුල නරක වචන පාවිච්චි කරගෙන නම් සාධාරණ නැහැ ඔව් මේක අපි ගරු පාර්ලිමේන්තුවක් වශයෙන් අරන් යන් ගරු දේපළ ගමන් පිළ මැතුමා so you reply now හරි වාඩි වෙන්න
මේකට උත්තර දෙන්නද මන්ත්‍රීතුමා
නෑ ප්‍රශ්නෙට උත්තර දෙයි ප්‍රශ්නේ පිටපයින් දෙපා
එහෙනම් කතානායකතුමනි මේක සභාගත කරන්නම්
සර් හොඳයි
සභාගත කරන්න
හොඳයි එහෙනම් එතුමා සභාගත කරයි හරි සභාගත කරනවා මොකද
අපි වාදා කරේ මම එතුමත් එක්ක කතාවට ගියේ නෑ
එනිමේ ඉද මේ ටේබල් ගරු මන්ත්‍රීතුමා හරි දැන්
අපි යනවා කතා නැහැ එතුමනි මට අතුරු ප්‍රශ්න අහන්න තිබෙනවා මට උත්තරය අවශ්‍යයි
ගරු බිමල් රත්නායක මැතිතුමා අග්‍රාම මැතිතුමා ජාති ප්‍රතිපත්ති
ආර්ථික
මැතිතුමාට ගරු බිමල් රත්නායක මැතිතුමා
මම අහුව කතා කරන්න තුමනි
ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමා අනුපක්ෂ ප්‍රධාන
සංවිධායකතුමා
ගරු වෛද්‍ය නලින්ද ජයසිංහ මැතිතුමා විදේශ කටයුතු
මම අහනවා ගරු කතානායකතුමනි
ගරු කතානායකතුමනි එකට සති දෙකක් කල් ඉල්ලනවා
ගරු ගමන් පිළ මැතිතුමා
කතානායකතුමනි මම අප්‍රේල් මාසේ 4 වෙනිදා අහලා තිබ්බ ප්‍රශ්නේ උත්තරේ ලබා ගද්දී ඔබතුමාගේ වක්කීමක් තමයි සරත් ෆොන්සේගේ අමුතුමා නිශ්ශබ්ද කරලා තියෙන එක. ඔබතුමාට ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඔබතුමාට මම ලිඛිතව මේ ගැන දැනුම් දීලා තියෙනවා. ඔබතුමා ඒකට අදවෙන්තුරු ප්‍රතිචාරයක් දක්වලා නැහැ. ඔබතුමා නිහඬ කරා නම් මට ඒකට මැදිහත් වෙන්න එන්නේ නැහැ. මම උත්තරය අහගෙන ඉන්නවා. මට උත්තර ඇහෙන්නේ නැහැ. මෙතුමා කෑ ගහන. ඒ අතර එතුමාව නිශ්ශබ්ද කරන්න මට පෞද්ගලිකව සිදු වුණාම ඔබතුමා ඒක පදනම් කරගෙන ඔබතුමා ඒක පදනම් කරගෙන මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ
නැහැ.
මට උත්තරය හම්බුනේ
දෙපැත්තෙන් ආවා. මමකට අවධානය යොමු කරලා තිබුණේ මං
මට උත්තරයක් හම්බුනේ ප්‍රශ්නෙට මට අතුරු ප්‍රශ්න අහන්න තියෙන මේ ප්‍රශ්නේ ඔබතුමා මගේ අවස්ථාව අහිමි කරා ඔබතුමා මම විපක්ෂ මන්ත්‍රී කෙනෙක් කියලා මට වෙනම සලකන්න එපා ගරු කතානායකතුමනි
මේක අසාධාරණ විපක්ෂ සලකන්නේ ඔබතුමා මේක වාදයක් ඇති වුණා
විපක්ෂර තව විදිහට සැලකීම අසාධාරණ මගේ ප්‍රශ්නෙට උත්තර ලබා ගැනීමයි අයිතියට ලබා දෙන්න මට අතුරු ප්‍රශ්න තුනක්
ඇසියයි අයිතියට එකඟ වුණා
මම එකඟ වුණේ
ගරු ඉෂුක් ඉෂාක් රහමන් මහත්මයා අධ්‍යාපන අමාත්‍යතුමාගේ ගරු රංජිත් සොයිසා මහත්මයා කුෂිකර්ම අමාත්‍යතුමාගේ ඇසීමට ප්‍රශ්න අහනවද
නෑ. ඇවිල්ලා නෑ නේ. සොයිසා මන්ත්‍රී ඇවිල්ලා නෑ නේ. ගරු බන්දුල ගුණවර්ධන මහත්මිය මා මුදල් අමාත්‍ය මගේ ඇසීමට. ගරු රෝහිත අබේ ගුණවර්ධන මහත්මිය වරාය නායක කටයුතු ඇමතුමා මගේ ඇසීමට. ගරු එස් එම් මරික්කාර මහත්මිය සමාජ සේවාල ගැන්වීමේ ඇමතුමා මගේ ඇසීමට. ගරු රෝහිණි කුමාර විජේරත්න මැතිණිය පළාත් සභා පළාත් පාලන ඇමතුමා ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
කතානායකතුමනි සති දෙකක් කල් ඉල්ලනවා.
ගරු කැමින්ද විජේසිරි මැතිතුමා ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යමාගේ ඇසීමට.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි මාස දෙකක් කල් ඉල්ලනවා.
ගරු විදුර වික්‍රමනායක මැතිතුමා සංවර්ධන උපායමාර්ග ජාත්‍යන්තර වෙළඳාම් අමාත්‍යමාගේ ඇසීමට. නෑ ප්‍රශ්න අහන්නේ දෙවින රාමේදී ටේබල් කරන්න පුළුවන් දෙවින රාමේදී. ගරු අනුරජාන මැතිතුමා උසස් අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට නෑ දෙවෙනි වට ප්‍රශ්න අට රංජිත් සොයිසා මැතිතුමා කුෂිකාරම මැතිතුමා ඇසීමට ප්‍රශ්න අහනවද
ඒක
ටේබල් කරන්න අටවෙනි එක සභා සභාගත කරන තුන තියෙනවා චාර්ල්ස් නිර්මලানন্দ මැතිතුමාගෙන් බුද්ධ ශාසන මැතිතුමාගෙන් ඇසීමට
සභාගත කරනවා
එතකොට නමේ බන්දුල ගුණවර්ධන මැතිතුමා
තමුන් කතා කරලා
අවුරු ඇහුවේ නැහැ. අහන්නේ.
ඔයා අහන්නේ එක.
10 කාගේද?
නම්බර 10 රෝහිත අබේ ගුණවර්ධන මැතිතුමා.
අහනවද?
අහනවා.
අර්ජුන සභාගත කරා.
මම අහනවා එක.
සභාගත
අපි ප්‍රශ්න ඉවර කරලා ගමු ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයා අපි මේ ප්‍රශ්න ඉවර කරන්න අවස්ථාව දෙන්න ප්‍රශ්න ඉවරලා පස්සේ පැහැදිලි කිරීම අවශ්‍ය නම් කතා කරන්න ඔව් ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයා
පුද්ගලිකව වාහන ආනයනය කරලා ඒ ප්‍රමාණය හම්බන්තොට වරාය නැවතී තිබෙනවා එල්සී ඕපන් කරලා ගේනකොට බද්ද වැඩි කිරීම නිසා මේවයි වෛද්‍යවරු මහාචාර්යවරු ඉන්නවා ඇමතුමා මේක සලකා බලලා ලක්ෂ 40ක් විතර බදු දාලා තියෙනවා එයාගේ වාහන එතන දිරාපත් වෙනවා ඔබතුමා මැදිහත් වෙලා සාධාරණයක් කරන්න අයිතියක් පනත යටතේ අමාත්‍යතුමාට තියෙනවා සාමාන්‍යයෙන් එල්සී එකක් ඇරියට පස්සේ අනිත් කොටසකට ඒ සහනය දීලා තියෙනවා ඒ නිසා මං ඉල්ලා සිටින ඇමතුමා ගරු ජනාධිපතිතුමාට මේ කාරණේ ඉදිරිපත් කළා තියෙනවා කොට මැදිහත් වෙලා මේ අයට මේවා
ඒවා නිදහස් කරා දැරට ඒ කියන්නේ පුද්ගලිකයේගේ තමන්ගේ පුද්ගලීය නමට සමහර අය ගෙනල්ලා තියෙනවා මේ සමහර සමාගම් නමින් හැබැයි ඇත්තටම අවංකව ගෙනල්ලා තියෙන්නේ පුද්ගලයෝ අවංකව ගෙනල්ලා තියෙන්නේ පුද්ගලයෝ ඒක මම පිළිගන්නවා ඒ නිසා දැන් කාරණා දෙකක් අපි කතා කරගෙන යනවා දිවුරුම් ප්‍රකාශයක් අරගෙන ඒගොල්ලගේ වාහනේ මාරු කරන්නේ නැහැ කියන පදනම මත යම් වැඩපිළිවෙලක් තියෙනවා ජනාධිපතිවත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළා තියෙනවා ඒ නිසා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරගෙන යනවා මට නිවැරදිව කියන්න බෑ නමුත් ඒ සඳහා යම් කිසි ක්‍රියාමාර්ගයක අවතීර්ණ වෙනවා
හරි ඊළඟ ගරු ප්‍රශ්න 10 ගරු රෝහිත අභිගුණරාජ මහත්මයා වරාය නාවික කටයුතු අමාත්‍යමා ඇසීමට සභාගත කරනවද හොඳයි
මගා
ගරු මරික්කා මැතිතුමා සමාජ සේවය ගැනීම සුබසාධය අමාත්‍යමා ඇසීමට ප්‍රශ්න අහනවද
අහනවා
සති දෙකක් අහන්න 14 ගරු විදුර වික්‍රමනායක මැතිතුමා සංවර්ධන උපායමාර්ග ජාත්‍යන්තර වෙළඳාම් මැතිතුමා ඇසීම සභාගත කරනවා 15 අනුරජසානායක මැතිතුමා උසස් අධ්‍යාපන මැතිතුමා ඇසීම ප්‍රශ්න අහනවද
කතානායකතුමනි සභාගත කරනවා
සභාගත කරනවා හරි අවසානයි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23 2 යටතේ ප්‍රශ්න ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.
ගරු කථානායකතුමනි, ගරු ආපදා කළමනාකාර අමාත්‍යතුමා වෙත 23 2 යටතේ ස්ථාවර නියෝග මේ ප්‍රශ්නය යොමු කරන්නේ. මේ වෙන විට ශ්‍රී ලංකාවේ පළාත්හා දිස්ත්‍රික් රාසියක් උග්‍ර ජලහිංගයකට පත් වී තිබෙනවා. විශේෂයෙන් ප්‍රදේශවල ජීවත් වන ජනතාවට පානීය ජලය, තම ජීවනෝපාය සඳහා වූ ජලය නොමැති භාවය ඇතිවීම පෙන්නුම් කර තිබෙනවා, වාර්තා කර තිබෙනවා. මේ තත්ත්වයෙන් පෙළෙන මහජනතාව හා ජලය මත ජීවත් වෙන ජීවීන්ගේ ආරක්ෂාවට පියවර ගැනීම ඉතා හදිසි අත්‍යවශ්‍ය කරුණක් ලෙස සලකා කටයුතු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊට අතිරේකව ලෝක ආහාර සංවිධාන මේ දිනවල පෙන්නුම් කරන වාර්තාවල් වල ප්‍රමණතාවයේද ජලහිංගයක් හා උෂ්ණත්වයේ වැඩිවීමක් දිගින් දිගටම ඇතිවන බවයි. එයින් එක පොළොන්නරුව, තිරිකුණාමලය, මඩකලපුව, කෙලිනොච්චි, වවුනියා, කුරුණෑගල, රත්නපුර හා තවත් ප්‍රදේශවලට වීමට ජලය නොමැති තත්ත්වයට පත්ව ඇති සංඛ්‍යාව මේ වෙන විට 200,000 ඉක්මවා ඇති බව ඇමතිතුමා පිළිගන්නවාද? මම විශේෂයෙන් Sunday Times of October 2 විශේෂ ලිපියක් තියෙනවා මේ සම්බන්ධව, Thirsty for Water and Justice. ඒකේ ලේඛනයක් තියෙනවා දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කට සංඛ්‍යාව හා නිමාස ආදී ප්‍රශ්නෙම ඇමතිතුමාට පැහැදිලි කරන්න ඕනේ. ඇමතිතුමා දැනට යම්කිසි පියවරක් ගනිමින් තිබෙන නිසා, 2 උෂ්ණත්වය වැඩිවීම නිසා ඉහත සඳහන් දිස්ත්‍රික්කවලට අතිරේකව අනිකුත් දිස්ත්‍රික්කවල බීමට ගන්නා ජල අවශ්‍යතාවය තව වැඩි වී ඇති බව ඒ සම්බන්ධ ආයතන වාර්තාවලට යොමු කර තිබෙනවා. උෂ්ණත්වය වැඩිවීම නිසා වැඩියෙන් පානීය ජලය අවශ්‍යයි කියන එක සිද්ධාන්තයක් ඇටියට පිළිගෙන තියෙන ප්‍රශ්නෙට දැන් මුහුණ දෙනවා. 3 දැනට කඳුකරේ තේවතු රාශියක ගරු කථානායකතුමනි, මේ ඌග්‍ර තත්ත්වය නිසා එදිනෙදා වැඩ කිරීම අඩු කර කිරීමට පත්ව ඇති බවත්, ඒ කියන්නේ වැඩදීම අඩුවෙන්ට පටන් ගෙන තියෙනවා හා ඉදිරියේ මහකන්නයට හානි සිදුවිය හැකි බව, මෝසම් හා අන්තර් මෝසම් නිසි ආකාරව නොලැබීමෙන් ඇතිවිය හැකි තත්ත්වයන්ට විශේෂ අවධානය යොමු කරනවාද? මම විශේෂයෙන් අමතුමාගේ අවධානය යොමු කරන්න කැමති FAO report of October 2 which should be given due attention by the ministry. 4 මේ හියතකී තත්ත්වයේ මත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා අමාත්‍යංශය මගින් ජනතාව වෙනුවෙන් ගන්නා සහන පියවරවල් හා නිෂ්පාදන හානිය සම්බන්ධයෙන් හා විශේෂයෙන් පිරිසුදු පානීය ජලය ජනතාවට ලබා දීම සඳහා අනුගමනය කරන වැඩපිළිවෙල පැහැදිලි කරන්නට කියා. ඒ වගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජල සම්පාදන මණ්ඩලය, විදුලිමල මණ්ඩලය, වන සංරක්ෂක දෙපාර්තමේන්තුව, පරිසර අධිකාරිය හා සම්බන්ධ ආයතනවල ස්ථාවර ඒකාබද්ධ වැඩපිළිවෙලක් ඉදිරියේදී ඇතිවන තත්ත්වය යටතේ කෙටි කාලීන හා දීර්ඝ කාලීන වශයෙන් කළමනාකරණය කර ගැනීමට වැඩපිළිවෙලක් දියත් කරන ලෙස අවධානය යොමු කර, ඒ වගේම මම ඇමතිතුමාගෙන් අවධානය ගේන්න කැමති කථානායකතුමා, මේ වෙනුවට ඔබ දන්නවා බෝම පුපුරාගේ කොස්කම ශාලාව ප්‍රදේශයේ ජනතාවට ජීවත් වීම සඳහා ඒ පුපුරාගේ ටැංකිය එහි සේවකයෝ දෙන්නෙක් ඉහළට ගිහිල්ලා ඉංජිනේරුවන්ට බෑ කියද්දී හදලා දැන් ඒකට වතුර පුරවන්න නැතුව ඉන්නවා, වතුර පොම්ප කරන්නේ නැතුව. ඔබතුමාගේ මම රවුෆගේ ඇමතිතුමාගේ ආයතනයට දැනුම් දුන්නා, වතුර පොම්ප නොකර මේ දවස්වල වතුර නැහැ මහජනයාට බොන්න.
ඒගනත් මැදිහත් වෙන්න කියලා ඉල්ලනවා.
ගරු කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම ලංකාවේ එතුමා සඳහන් කරපු දිස්ත්‍රික්ක සහ අනිකුත් දිස්ත්‍රික්කවල ඇත්තටම පානීය ජල හිඟයක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, කිලිනොච්චිය, වවුනියාව, කුරුණෑගල, රත්නපුර යන දිස්ත්‍රික්කවල පානීය ජල අවශ්‍යතා පිළිබඳ ඉල්ලීම් අපිට ලැබිලා තියෙනවා. විශේෂයෙන් මම පොළොන්නරුව, ත්‍රිකුණාමලය, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට පෞද්ගලිකවම ගිහිල්ලා ඒ ජල අවශ්‍යතාවය පිළිබඳ සොයා බලලා අවශ්‍ය කටයුතු යොදලා තියෙනවා. ඒ අනුව අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව දැනට මේ දිස්ත්‍රික්ක පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, කිලිනොච්චිය, වවුනියාව, කුරුණෑගල සහ රත්නපුර ප්‍රදේශයේ පවුල් 46,624කට පානීය ජල අවශ්‍යතාවය නැහැ. ඒ අනුව ආපදාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 187,536 හැටියට වාර්තා වෙලා තියෙනවා. ඒ අනුව ඉහත දිස්ත්‍රික්ක 7 ඇතුළුව දිස්ත්‍රික්ක 20ක මම ඒක ඉදිරිපත් කරලා තියෙනවා එමුණුම හැටියට 2016-10 පස්වෙනි දිනට පවුල් 118,534ක පුද්ගලයින් සහ 453,881ක පුද්ගල සංඛ්‍යාවක් පානීය ජල හිඟයෙන් ආපදාවට ලක් වෙලා කියලා අපිට වාර්තා වෙලා තියෙනවා. ඊළඟට දෙවෙනි ප්‍රශ්නයත් ඔව්. ඉහත දිස්ත්‍රික්ක 7ට අමතරව පානීය ජල හිඟයෙන් ආපදාවට පත්වෙන සෙසු දිස්ත්‍රික්ක 13 ගේ තොරතුරු ඇතුළත් සිද්ධි වාර්තාවත් අපි ඇමුණුමේ දක්වලා තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ ඔව්. විශේෂයෙන්ම මේ කටයුත්තේදී අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කෙරුවා. අපිට අන්තර් මෝසන් සුලං ලබන මේ ඔක්තෝබර් මාසේ 15 විතර ආරම්භ වෙයි කියලා බලාපොරොත්තු වෙන අනාවැකි පල කරනවා. නමුත් මෝසන් සුළඟ සාමාන්‍ය මෝසම්ට වඩා අඩුවයි කියලා එක තමයි පුරෝකථනය කරන්නේ. එනිසා නියඟයක් ඉදිරියටත් යම් ප්‍රමාණයකට තිබෙයි කියන අදහස තිබෙනවා. ඒ වගේම මම මහවැලි අධිකාරියත් සමඟ කතා කෙරුවා. ගෝජන සේවා වාරි මාර්ග දෙපාර්තමේන්තුව කතා කළා දර වශයෙන් දැනට එම ප්‍රධාන ජලාශවල 40% ක පමණ ජල ධාරිතාවක් තිබෙනවා. ඒ ජල ධාරිතා ප්‍රදේශයේ අවශ්‍යතාවයන්ට විටෙන් විට නිදහස් කරන බව මම කරමු නිරීක්ෂණ ශාලිකාවලදී නිලධාරීන් මට දැන්නුවා. විදුලි බල විශේෂයෙන්ම ජල සම්පත් මණ්ඩලය ඒ දිස්ත්‍රික්කවල ජලය ලබා දීමේදී නියඟයට පත් වුණු අයට ජල ලබා දීමේ නොමිලේ ජලය ලබා දීමට කටයුතු කරන බවත් මට දැනුම් දීලා තියෙනවා. ඒ අනුව අපි විසින් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ මගින් අපි වැඩපිළිවෙල් කීපයක් යොමු කෙරුවා. විශේෂයෙන් සෑම දිස්ත්‍රික්කයකම ප්‍රාදේශ සභාවල සහ දිසාපති කාර්යාලවල සහ අනිකුත් රජයේ ආයතනවල බවුසර් තියෙනවා. ට්‍රැක්ටර් බවුසර් සහ ලොරි රථයි කරපු බවුසර්. අපි ඒවා ප්‍රදේශවල ජල හිඟයෙන් පීඩා විඳින ගම්වලට ලබා දීම සඳහා අපි උපදෙස් දුන්නා. ඒ වගේම ඒවාට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය ලබා දීම සඳහා අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි තව යෝජනාවක් කෙරුවා කර කතානායකතුමනි. ඒ රියදුරු මහතා වෙනුවට තවත් මුරයක් ලබා දීම සඳහා අතිරේක රියදුරන් බඳවා ගන්නවා නම් ඒ බඳවා ගන්න රියදුරන්ටත් අපි අවශ්‍ය ගෙවීම් කරන්න අපි කටයුතු කරලා තියෙනවා. ඒ අනුව දැනට අපි දිස්ත්‍රික්ක 16ක් සඳහා රුපියල් 181ක මුදලක් මේ මොහොත වෙනකොට නිදහස් කරලා තියෙනවා. අවශ්‍යතාව මත තව අර මුදල් අපිට නිදහස් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම අපි ජල ලීටර 1000 ලීටර 500 ජල ටැංකි මිලදී අරගෙන දිස්ත්‍රික්ක ගණනාවකට අපි ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. යන පොළොන්නරුව, මඩකලපුව, කුරුණෑගල, අම්පාර, පුත්තලම, මාතලේ, කලුතර, ගම්පහ ආදී දිස්ත්‍රික්කවලට අපි ජල ටැංකි ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ගම්පහට ජල ටැංකි මිලදී ගැනීම සඳහා රුපියල් 575,000ක ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. යනු මුළු ජල ටැංකි ප්‍රමාණය දැනට අපි බෙදා දීලා තියෙන්නේ 1080ක ප්‍රමාණයක්. ඒ අනුව අපි දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් යවලා තියෙනවා. තමන්ගේ ප්‍රාදේශීය ලේකම්වරු සහ ප්‍රාදේශීය සභාවල ලේකම්වරු එක්ක සාකච්ඡා කරලා ඒ අවශ්‍ය ජලය ලබා දීමට කටයුතු කරන්නත්, ඒ වගේම ඒවාට ගාස්තු අය නොකරන්නත්, ඒවාට අවශ්‍ය වෙන ප්‍රමාණයක් තියෙනේ මුදල් අපි රජයෙන් කටයුතු කරන්නත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මම ඒ වගේම ඉතාම ස්තුතිවන්ත වෙනවා අපේ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාට. එතුමා විසින් මේ කරලා තියෙන යෝජනාව අපි ඉතාම සන්තෝෂයෙන් බාර අරගෙන අපි දැනටත් කළමනාකරණය කරනවා. නමුත් ඔබතුමා දැනුණු පරිදි ස්ථිරසාර වැඩපිළිවෙලකට අපි ගමන් කරන්න කල්පනා කරනවා. ඒ වගේම මම මතක් කරන්න කැමතියි ලංකාවේ කලටුවාව සහ ලබුගම ඇරුණාම පසුගිය දශක ගණනාව තුළම පානීය ජලය වෙනුවෙන් වෙන් වුණු එකම එක අලුත් රිසර්වයරයක් එහෙම නැත්නම් ජල ලවත් රඳවා ගැනීම ක්‍රමයක් අපි හදලා නැහැ. ඒ වගේම ලංකාවේ සැමටම පානීය ජලය ලබා දීමට අවශ්‍ය කරන වැඩකටයුතු ඉක්මන් කිරීම අවශ්‍ය වෙලා තියෙනවා. ඒ වගේම ජලය අලපිරිමැස්මෙන් කළමනාකරණය කර ගැනීම අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් අපි මේ වෙලාවේ බලනවා මේ අවස්ථාවේදී විවිධ තැන්වල අර නලලින් ගැනීම පටන් අරන් තියෙනවා. විවිධ පෞද්ගලික ආයතන මේ පිළිබඳවත් කළමනාකරණයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා ජල කළමනාකරණය කියන එක ලංකාවේ අද ප්‍රතිපත්තියක් හැටියට ගෙනීමේ අවශ්‍යතාවය අපි අදාළ අමාත්‍යාංශවලට පැහැදිලි කරලා තිනෝ කරු කතානායකතුමනි. ඒ අනුව සෑම විටම පානීය ජලය ලබා දීමට වැඩි ඉඩක් යොදා දීමට සියලුම ආයතන එකඟ වෙලා අප සමග වැඩ කරනවා. බොහොම
ස්තුතියි. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.
ස්තුතිවන්ත වෙනවා පිළිතුරු දීම ගැන. මේ ස්වභාවිකව අපි මුණ දෙන භයානක ප්‍රශ්නයක්. දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තමයි වැඩිම මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. පානීය ජලය දීම සඳහා උත්සාහය තියෙනවා. නමුත් මහජනයාට සනීප ආරක්ෂාව සඳහා ජලය ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. සතියක් දෙකක් නෙමෙයි දිගටම ඇදෙනකොට. ඒ වගේ අනිත් දිස්ත්‍රික්කම කතා කරන්නේ නැහැ. ඔබතුමා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශ ඉතාම නරක තත්ත්වයකට පත් වෙනවා. දැන් ඔබතුමා ඒ නිසා මේ ගැන මේ යන වැඩපිළිවෙලට අතිරේක ඔබතුමා දිගියක් කරා. මම ඉස්සෙල්ලත් කිව්වා FAO predicts that it is definitely going to be a drought, severe drought, and even the monsoons will fail, which means we are not going to have enough water. දැන් මේකයි ප්‍රශ්නේ. ඒ ගැන අපි ඔබතුමා ආපදා කළමනාකරණ ඇමතුමා හැටියට මේ ගැන මම හිතන්නේ විශේෂ උත්සාහයක් යෙදෙන්න වේද අනුරාධපුර දිස්ත්‍රික්ක කර මන්ත්‍රීතුමා මේ දැන් කිව්වා ගම් නියම් ගම්වල වතුර නැතුව මිනිස්සුන්ට ඇවිදින්න සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ ඔබතුමා ප්‍රකාශ කරාට දැන් මම කතා කරපු ටයිම්ස් පුවත්පතේ තියෙනවා ලාජ් බවුස ඔෆ 5000 ලීටර්ස් ඔෆ් වෝටර් කොස්ට් රුපීස් 2000. මේ සල්ලි ගෙවලා ගන්න මේ ප්‍රවෘත්තිය පත්තරේ ඉන්ටර්වියු කරලා ගත්ත ප්‍රවෘත්තියක්. While a smaller one of 2,000 liters is rupees 1,000. ඉතින් මේ වතුර බොන්න ඔබතුමාලා නොමිලේ දෙන්න කියන නියෝගේ ගරු කතානායකතුමනි මහජනයාගේ අතට පත් වෙන්න ඕනේ. මේක සඳහා අය කරන අය මං හිතන්නේ මේ මිනිස් වර්ගයාට දිය හැකි වටිනාම දේ තමයි වතුර ජීවත් වෙන්න. මේ ඒ තමගේ තත්ත්වයක් ඇතිවීම වළක්වන්න කියලායි මම ගරු ඇමතුමාගෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ. මොකද මේ බරපතල තත්වය පැතිරෙන්න මේකේ අනිත් පැත්ත ඇමතුමා දන්න මේකේ අනිත් පැත්ත දැන් පසුගිය සතියම කියුබාව හායිටි ඩොමිනිකන් රිපබ්ලික් සම්පූර්ණ වතුර සයික්ලෝනික් රේන් මේ අපි පිළිගන්න කාලගුණික විපර්යාසයේ දෙපැත්තම. ඒ නිසා මේ ගැන දක්වන මට නම් හිතන්නේ ඔබතුමා නෙවෙයි නමුත් මේ ගැන දක්වන උනන්දුව මැදිහත් වීම මදි මේ ප්‍රශ්නේ උග්‍ර වෙන්න කලින් ඒකයි ඉන්නේ.
කතානායකතුමනි කාලගුණ විද්‍යා අනාවැකි පළ කරන අනුව අපිට මෝසම් වැස්ස ලැබෙනවා. මං මන්ත්‍රීතුමත් එක්ක එකඟ වෙනවා. නමුත් මෝසම් වැස්ස ප්‍රමාණවත් මෝසමක් නොවේ කියන එක තමයි බලාපොරොත්තුව තියෙන්නේ. දැනට අපිට ලැබිලා තියෙන ජාත්‍යන්තර තොරතුරු අනුවත් අපේ වාගේ රටවල මෝසම් වැස්ස අවශ්‍ය ප්‍රමාණය නොලැබේ කියන අදහස දැනට පුරෝකථනය වෙලා තියෙනවා. ඒක වෙනස් වෙන්න පුළුවන්. මේක අනාවැකියක් පමණයි. නමුත් වෙනස් වීමට එසේ වේයයි කියලා අපි ප්‍රාර්ථනා නොකර මෝසම් වැස්ස සම්පූර්ණ ලැබේ කියලා ප්‍රාර්ථනා කරමු. නමුත් අපි ඇත්තටම මම ගරු මන්ත්‍රීතුමා එක්ක වෙනවා සමහර ස්ථානවල ජලය විකුණනවා. අපි මේක හොයාගෙන තියෙනවා. පුද්ගලික වශයෙන් කෙනෙක්ගෙන් පුද්ගලයෙකුට ජලය විකුණන කතර අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි රාජ්‍ය ආයතනයක් විසින් ජලය විකිණීම සඳහා කිසිම ඉඩක් දීලා නැහැ. අපි එයට අවශ්‍ය කරන මුදල් සම්පාදනය කරනවා. මම අදත් උදේ ගම්පහ දිස්ත්‍රික්කයේ දිසාපතිවරයාට පණිවිඩය ඇරියා. ඒක ස්ථානික සිදුවෙන ක්‍රියාවක් සම්බන්ධයෙන් ඒක නවත්තන්න කියලා. මට ඊයේ දිවුලපිටියට ගිය වෙලාවේ මට ඒ තොරතුරු ලැබුණේ. ඒ අනුව අපි ජලය ලබා දීමට අවශ්‍ය කරන සියලු මුදල් ලබා දෙන්න තීන්දුව කළා තියෙනවා. ඒ මුදල් අපිට අමාත්‍යාංශයට ලබා දීලා තියෙනවා. ඒවා දිසාපතිවරුන් ඉල්ලන ප්‍රමාණය අනුව අපි ලබා දෙනවා. ඉතින් ඒ අනුව මම ඉල්ලා හිටිනවා ඔබතුමා කියන හැටියට අපිට යම් යම් ආයතන අතර අත්තර සබඳතාවයක් තියාගන්න ඕනේ. ඒ අන්තර් සබඳතාවයේ තියාගැනීමේ ක්‍රමවේදත් අපි හදලා තියෙනවා. ඒ අනුව ඔබතුමා දැක්කෝ පරිදි අපි වහාම ඒකේ අඩුපාඩුවක් තියෙනවා නම් අපි හදනවා. නමුත් බීමට ජලය පිළිබඳ තියෙන ගැටලුව විසඳීමට අපි කවුරුත් එකතු වෙන්න ඕනේ. මොකද මේ ගෝලීය උණුසුමේ නියම ස්වරූපය තමයි අද අපි දකින්නේ. මේ తත්වය දිගින් දිගටම අපිට පවතින බෑ. ගවිතැන් වලට බලපානවා, ස්ථිර ගවිතැන් වලට බලපානවා, తాවකාලික ගවිකර ක්‍රම වලට බලපානවා, ඒ වගේම ජනතාවගේ ආදායමට බලපානවා, ඒ වගේම සනීප ආරක්ෂක අංශයට බලපානවා. ඒ පිළිබඳ අපි ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා. මේ අවස්ථාවේදී මහවැලිය අධිකාරිය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවත් මට ප්‍රකාශ කරලා සිටියේ අවශ්‍ය බීමට සහ අනිකුත් අවශ්‍යතා වෙනුවෙන් ජලමුර බෙදා හැරීම වුන් සිදු කරනවා කියලා ක්‍රමානුකූලව. නමුත් පෝසන් වැස්ස අපිට අඩු වුණොත්, තව ඉදිරියට තත්ත්වය දරුණු වුණොත්, උෂ්ණත්වය වැඩි වුණොත් අපිට අත්‍යවශ්‍ය තත්ත්වයන් මත ගන්න ඕන තීන්දු ගණනාවක් අපි ගත යුතුයි කියන එක අපි රජයට වාර්තා කරලා තියෙනවා.
ගරු ඇමතුමා, දැන් අපේ ඩිස්ත්‍රික් වල ඇත්තටම ගත්තොත් එහෙම මේ වෝටර් බෝඩ් එකේ ඒ සම්බන්ධ වෙලා සමහර පුද්ගලයන්ට දෙන වතුර ඒක මාෆියාවක් වෙලා තියෙනවා. මාෆියාවක් කියලා ඒ වතුර විකුණනවා අනිත් ඇයට, නැති බොන්න නැති ජනතාවට. ඊගාවට පසුගිය අපේ ආණ්ඩු කාලේ මට මතකයි ප්‍රාදේශීය ලේකම්ල හරහා අපි සමහර මේ වගේ කාලෙකදී ලින්ක් අපලා වෙනම වතුර දෙන වැඩපිළිවෙළකට ඒක දිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ වගේ අවස්ථා පහුගිය දිගටම ආවා අපේ ඩිස්ත්‍රික් වලට. ඒක නිසා එහෙම ප්‍රාදේශීය ලේකම්ලට මුදල් වෙන් කරලා සමහර තැන්වල ලින්ක් අපලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ඒ ප්‍රදේශවල ක්‍රියාත්මක වැඩපිළිවෙළක් තිබුණා. ඒකේ අසාර්ථක භාවයත් මේ වෙනකොට බලපාලා තියෙනවා යම් ප්‍රමාණයකට මේ ප්‍රශ්නෙට. ඔබතුමාගේ අවධානය යොමු කරනවා.
ජය ගරු ඇමතුමා.
ගරු කතානායකතුමනි, තාම වගකීමෙන් කියනවා පුද්ගලයෙකුට මේ තනි පුද්ගලයෙකුට වතුර විකිණීම සම්බන්ධයෙන් අපිට වගකීමක් ගන්න බෑ. නමුත් පොදුවේ අප ලබා දෙන ජනතාවට ලබා දෙන ජලයට මුදල් අය කිරීමක් සඳහා අපි කිසිම පෙළඹවීමක් කළා නැහැ. අපි ඒ අවශ්‍ය කරන සියලු මුදල් ප්‍රාදේශීය ලේකම්වරු දිස්ත්‍රික් ලේකම්වරුට අපි අරලා තියෙනවා. යම් විදියකින් එවැනි ලින්ක් අපා ගැනීම සඳහා මුදල් අවශ්‍යයි කියලා යම් දිස්ත්‍රික් ලේකම්වරයෙක් අපිට දන්වනවා නම් අපිට ඒකටත් මුදල් ලැබන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබතුමන්ලා කරු මන්ත්‍රීතුමන්ලා අදාළ දිස්ත්‍රික් ලේකම්වරු එක්ක සාකච්ඡා කළා. ඒ අවශ්‍ය මුදල් සංඛ්‍යාව අපිට දැන්නුවොත් අපිට වහාම නිදාස් කිරීමේ හැකියාවක් තියෙනවා, මුදල් අපිට තිබෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ගැන අපි සියලුම දිසාපතිවරුන්ට අපි දන්වලා තියෙනවා. මේ කරන්න ඕන දේ ඒගොල්ලනේ කියන්න ඕනේ. ප්‍රාදේශීය වශයෙන් එක අපිට කියන්න ඕනේ. අපි දැනට මුදලක් වෙන් කරලා තියෙන ටැංකිය අපි ඇත්තටම 1080ක් සඳහා ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. තව ටැංකිය අවශ්‍ය නම් ඒ දිසාපතිවරුන් අපිට කිව්වොත් අපිට හෙටුණත් ඒ ටැංකිය ප්‍රමාණය ලබා දෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන්නේ ඉල්ලීම කරන්නේ කොහොමද කියන එක. ඉල්ලීම අපිට ලැබුණු ගමන් අපි නිදාස් කරනවා. එහෙම තමයි අපි සාමාන්‍යයෙන් වැඩ කරන ක්‍රමය.
හරි, බොහොම ස්තුතියි. පොයින්ට් අපරනේ පැහැදිලි කරගෙන ඉන්න. Point award, there are no point award on this, but if the Honorable Minister, you are prepared to answer the question.
Ahmadumani, මේ තත්ත්වය අනුරාධපුර දිස්ත්‍රික්කයේ හබර්ණ ප්‍රදේශයේ තියෙනවා. විශේෂයෙන් ප්‍රශ්න ගෙනාපු ජිනේෂ් ගුණරත්න මහත්මයාට කියන්න ඕනේ, දැන් මෙතන දීර්ඝ විස්තරයක් කිරිද්දී දිගින් දිගටම ප්‍රශ්න අහනවා. ඒ කාලේ වැලි වේරිය වතුරෙල්ල වෙඩි තිබ්බ මිනිස්සු තාම හොයා ගන්න බැරි වුණා. ඒව ගැන කතා කරන්නේ නැහැ. සාධාරණ ප්‍රශ්න පිළිතුරු දෙන්න දිගින් දිගට මම කතා කරා. ඔය වැඩේ නවත්තන්න.
හරි. හරි ගර්මන්තේ මම ප්‍රශ්නයක් මයිකයක් තියෙනවානේ. ඔබතුමා වාඩි වෙන්න. හරි. 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 දැන් show oh no you had it. Yeah. Yeah.
All in this discussion.
පාර්ලිමේන්තයේ 23 යැලදී ප්‍රශ්න කරු ඩග්ලස් දේවානන්ද මහත්තුමා.
ගෞරව සභානායක අවහලේ கடற்தொழில் மற்றும் நீதியல் வள அமைச்சர் கௌரவ மைந்த அமரவீர அவர்களிடம் கேட்பதற்கு அனுமதித்ததற்கு நன்றி. கௌரவ சபாநாயகர் அவர்களே, கிளிநொச்சி மாவட்டத்தில் அமைந்துள்ள இரண்டமடு குளத்தின் புனரமைப்பு பணிகள் ஆசிய அபிவிருத்தி வங்கியின் 5200 மில்லியன் ரூபாய் செலவில் தற்போது புனரமைக்கப்பட்டு வருவதாக அறிய முடிகிறது. இதன் பணிகள் 2017 வருடம் இறுதிக்குள் நிறைவு செய்யப்படும் எனவும் எதிர்பார்க்கப்படுவதாகவும் தெரிய வருகின்றது. இத்திட்டம் முன்னெடுக்கப்படுவதானது எமது மக்களுக்கு பெரிய பயனுள்ளதாக அமையும். அதே நேரம் இத்திட்டத்தை முன்னெடுப்பதற்கு முன்னர் இரணமடு குளத்தால் பயனடைகின்ற அனைத்து மக்களது கருத்துக்களும் கோரப்பட்டு அதற்கமைய இத்திட்டம் முன்னெடுக்கப்படுவதாக தெரியவரவில்லை. குறிப்பாக குளத்தின் மூலமான வாழ்வாதாரத்தை கொண்டிருக்கும் கமக்கார மக்களது கருத்துக்கள் அறியப்பட்ட அளவில், நன்னீர் மீன்பிடியில் ஈடுபட்டு வரும் மக்களது கருத்துக்கள் அறியப்பட்டு அவர்களுக்கான மாற்று ஏற்பாடுகள் ஏதும் திட்டமிடப்பட்டதாக தெரியவரவில்லை. இரணமடு மேற்கு கரை பகுதியில் சாந்தபுரம் கிராமத்தைச் சேர்ந்த 132 குடும்பங்களும், கிழக்கு கரை பகுதியில் 85 குடும்பங்களும், மேலும் சுமார் 35 வரையிலான பெண் தலைமைத்துவ குடும்பங்களும், சுமார் 45 வரையிலான மீன் வர்த்தகர்களும் இந்த குளத்தை நம்பியே வாழ்கின்றனர். இவர்களில் பலர் கடந்த 30 வருடங்களுக்கு மேலாக மேற்படி தொழிலையே தங்களது ஜீவனோபாயமாக கொண்டிருக்கும் நிலையில் வேறு மாற்று தொழில் முறைகளுக்கு பழக்கப்படாததும் இருந்திருக்கின்றனர். இந்த நிலையில் 2017 வருடம் இறுதியில் இக்குளத்தின் அபிவிருத்தி பணிகள் முடிவுறும் என கூறப்பட்டாலும், அதன் பின்னர் நீர் சேமிக்கப்பட்டு மீன் குஞ்சுகள் இடப்பட்டு அவை வளரும் வரையில் இவர்களது தொழில் செய்ய இயலாத நிலை உருவாகியுள்ளது. மிகவும் பாதிக்கப்பட்டுள்ள மக்களின் நலன் கருதி அவர்களால் தங்களது தொழிலை மீண்டும் ஆரம்பிக்கும் வரையில் ஏதேனும் நிவாரணம் வழங்க ஏற்பாடு செய்ய முடியுமா? இக்குளத்தின் நீர் அடிக்கடி திறந்துவிடப்படுவதால் தேங்கியிருக்கும் மீன் குஞ்சுகள் குளத்தை விட்டு வெளியேறுகின்ற நிலையில் தொடர்வதால் அதற்குரிய பாதுகாப்பு வேலைகளை அமைக்க நடவடிக்கை எடுக்க முடியுமா? கௌரவ அமைச்சர் அவர்கள் இந்த கேள்விக்கு
தீவிர அமைத்துமா ஜம் காலசீமியாக இல்லை இதிரி தினே கட்டி பிரித்து
பிரதான கட்டியுத்து அதனை நியாபத்தை விஷயம் கேட்க இடம் அத்பத் கருகணுமே பணத்தை அட்டத்தை நியோக கரு ஜோன் அமர்ஜுங்க மெத்துமா
சார் பிரதானாயக துமினி எசட் அத்திரே இதாஸ் தாத்திரே மே மாசம் 30 தின 18-64 இட 54 தான அது விசேஷ கிரட் பத்திரை பலகரணாலது 2013 இடம் அத்பத் கருகணுமே வந்து எவியுமே நியோகிய පාස දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබිය යුතුයයි. දෙවැනි වගන්තියේ දෙවැනි ඡේදයේ ඩී අනුච්ඡේදයට ඉක්බිතිව පාස දැක්වෙන අනුච්ඡේදය ඇතුළත් කිරීමෙන් නා මාතර හම්බන්තොට දක්ෂිණ අධිවේග මාර්ගය දීර්ඝ කිරීම සහ මධ්‍යම අධිවේග මාර්ගය 7 නියෝගයේ අමතිවරයාගේ අර්ථකථනය පිළිබඳව තමයි මේ ගැසට් බලපත්‍රය ඉදිරිපත් කළා තියෙන්නේ. මෙහිදී මුලින්ම මතක් කරන්න කැමති නව රජය මේ රටේ සංවර්ධන කටයුතු ආරම්භ කරන්න ආරම්භ කරපු අවස්ථාවේදී කලින් නියෝග කරලා තිබුණු කැබිනට් මණ්ඩලයේ අනුමත කළ පාර්ලිමේන්තු සම්මත කරගත්ත 90 විවිධ අවස්ථාවන් වලදී ඉඩම් අයිතිය පිළිබඳවත් ඉඩම්වල අත්පත් කරගන්න අවස්ථාවේදී වඳි ගෙවීම පිළිබඳවත් විවිධ ප්‍රශ්න ඇති වෙලා තිබුණා. ප්‍රමාද දෝෂ ඇති වෙලා තිබුණා. ඒ නිසාම හඳුනාගත්ත ව්‍යාප්ති 18කට බලපාන හැටියට මේ ගැසට් නියෝග විටින් විට නිකුත් කෙරුවා. විශේෂයෙන්ම මේ රටේ අධිවේග මාර්ග සහ අනිකුත් අමාත්‍යාංශ වලට අදාළ අත්පත් කිරීම ඉඩම් අත්පත් කිරීම පිළිබඳව දැන් මේ පිළිබඳව විශේෂයෙන් මම සඳහන් කරන්න ඕන මේ ඉඩම් සංවර්ධන කටයුතු වලට අත්පත් කර ගැනීමේදී ප්‍රමාද දෝෂ ඇති වුණා. විවිධ නීති රීති මේ රටේ තිබුණද ඒ ක්ෂණික සංවර්ධනයක් ඇති කරගන්න කාල සීමාවල් අඩු කර ගැනීමේ අවස්ථාව නිසා ඒවා අත්පත් කර ගැනීම පමණක් නෙමෙයි ඉඩම් හිමියන් අතර ඇති වෙන ආරවුල් ගැටලු සහ ඒ නියමකරණ වන්දි ප්‍රමාණය පිළිබඳව නොසන්සුන් භාවය එහෙම නැත්නම් අසතුටු භාවය සහ එයට විරුද්ධ වීම හේතු කොටගෙන විටින් විට මෙවැනි නියෝග නිකුත් කළා ඒවා निराකරණය කරන්න කොමිටු පත් කරන්න පහුගිය රජයටත් මේ රජයටත් සිද්ධ වුණා. දැන් මේ සත්‍ය යටතේ අද වෙනකොට ඉඩම් අමාත්‍යාංශය ඉඩම අත්පත් කර ගැනීමේ ආඥා පරිදි විවිධ සංශෝධන දැනටවත් කැබිනට් මණ්ඩලයේ හරහා යෝජනා කරලා තියෙනවා. මේවා ඉක්මන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න සාධාරණ වන්දියක් ඉඩම් හිමියන්ට ලබා දීමටත් අද අපේ අමාත්‍යාංශයේ පීවර අරගෙන තියෙනවා. මම කියන්න කැමති අපේ ඉඩම් අමාත්‍යාංශයේ දක්ෂ නිලධාරී පිරිසක් ඉන්නවා. ලේකම්තුමාගේ ඉඳලා ඒ අතිරේක ලේකම්තුමා, ඒ වගේම ඉඩම් කොමසාරිස් ජෙනරල්තුමා, ඉඩම් කොමසාරිස්තුමා, ඒකම ඒ නිලධාරී මණ්ඩලය, මිනිදොරු අංශයේ බාර ඉන්න ජෙනරාල්තුමා, ඒ හැම කෙනෙක්ම තාමත් මහත් කැපවීමකින් ඔවුන්ගේ රාජකාරිය ඉටු කරනවා කියන එක මේ අවස්ථාවේදී මම සඳහන් කරන්න කැමතියි. මම අමාරු කාර්යයක් මේ ඉඩම් ප්‍රශ්නේ. රටක සංවර්ධනය ආරම්භ කරනකොට මෝනම වැඩක් කරන්න මුලින්ම ඉඩම් ප්‍රශ්නේ තමයි මතුවෙන්නේ. මේ ඉඩම් මනින්න ඕන, මේ ඉඩම් වල හිමිකරුවන්ට වන්දි ගෙවන්න ඕන, ඒවැ විස්තර භූමි භාගයේ ඇති විශේෂ ලක්ෂණ ඒ වාර්තාවල් ඉදිරිපත් කරන්න ඔය ආදිවාසීන් වගකීම් රාශියක් ඔවුන් වෙත පැවරිනවා. සාල පිරිසක් ඒ රාජකාරිය යෙදෙනවා. නමුත් අපි දකින දෙයක් තමයි ශීඝ්‍ර සංවර්ධනයකට අවශ්‍ය වැඩපිළිවෙල මේ ඉපැරණි නීති නිසා බාධාවක් ඇති වීගෙන ඒවා දැන් අපි निराකරණය කරන්න අලුත් යෝජනා එහෙම නැත්නම් අලුත් සංශෝධන දැනට තියෙන මේ අනපනත් වලට ඉදිරිපත් කරන්න කටයුතු කරගෙන යනවා. දැන් මේ ගැසට් පත්‍රයෙන් අපි ඇතුළත් කරන්නේ තවත් අධිවේග මාර්ග දෙකකට අවශ්‍ය කඩිනම් වැඩ පිළිවෙලක් කලින් සූදානම් කළ කිවිච්චයකට එකතු කිරීම. කලින් මම කිව්වාගේ ව්‍යාප්ති 18කට බලපාන හැටියට තමයි මේ නියෝග නිකුත් කරලා තිබුණේ. දැන් මේ රජයේ බලයට හැමුවෙන් පස්සේ මේ මධ්‍යම අධිවේග මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා ඇති අධිවේග මාර්ගයට බලපාන කරුණු පිළිබඳව ඒ නියෝග බලපාන හැටියට තමයි මේ ගැසට් පත්‍රයෙන් ඇතුළත් කරන්නේ. ඉතින් මේ කටයුතු වලදී මම විශේෂයෙන්ම ප්‍රශංසා කරන්න ඕන අපේ ලේකම්තුමාටත්, ඒ වගේම අධ්‍යක්ෂ කොමිෂනර් ජෙනරල් මැතිතුමාටත්, ඒ වගේම මිනිදොරු අංශයේ භාරව ඉන්න මිනිදොරු සර්වේ ජෙනරල්තුමාටත් විශේෂයෙන්ම ප්‍රශංසා කරන්න ඕන. බොහොමත්ම කැපවීමකින් ඒ නිලධාරී මහත්වරු කටයුතු කරලා තිබෙනවා. දැන් ඒ කටයුතු කරන අතර අද බලපාන ප්‍රශ්න කීපයක් මේ රජය රේණු අරගෙන විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමා දැන් කටයුතු කරගෙන යනවා. අපිට උපදෙස් දීලා තියෙනවා 952ක් සම්පාදනයට කරන්න. ඒ එකක් තමයි ඉඩම් විශේෂ විධිවිධාන 50 කෙටුම්පත. මේ කෙටුම්පත සංවර්ධ ආඥා පරතේ ඉඩම් පරතේ ප්‍රධාන විශේෂ විධිවිධාන 50 යටතේ කරන ලබන දීමනා පත්‍ර සහ බලපත්‍ර පරීක්ෂණ කිරීමේදී විවිධාකාර සීමා කිරීම් අප දකින්න ලැබෙනවා. දන්නවා මේ රටේ පිටින් විට ඉඩම් අයිතිය පිළිබඳව විවිධ බලපත්‍ර ලබා දීලා තියෙනවා. ඒවට විවිධ නම් යොදවලා තිබුණා. නමුත් ඒවැය විශේෂයෙන්ම උරුමය හා අතුරු බෙදීම් සම්බන්ධයෙන් පවත්නා සීමා කිරීම හේතුවෙන් එකම පවුලේ සමාජිකයන් අතර පවා ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී එය සමාජයේ ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා තිබුණා. මේක විශාල ප්‍රශ්නයක්. මේ ජය භූමි, ස්වර්ණ භූමි බලපත්‍ර වල හිමිකරුවන්ට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මෙවැනි ගැටලු පිළියම් වලට පිළිමක් වශයෙන් ඉඩම් හිමිකරුවන්ගෙන් ලැබෙන පුද්ගලිකත්වයට ඉඩම් වඩාත් පහසුවෙන් පරිහරණය කළ හැකිවන පරිදි ඉහතකී ඇතැම් සීමාවන් ඉවත් කරමින් හා ඇතැම් සීමා ලිහිල් කරමින් යෝජිත පනස මගින් නව දීමනා පත්‍රයක් ලබා දීමට තමයි මේ පනසින් බලාපොරොත්තු වෙන්නේ. ඒක ජනාධිපතිතුමාගේ ප්‍රධානයක් හැටියට තමයි යන්නේ. මම මෙතෙන්දී අර දීපු ඔප්පුවල සීමාව එහෙම නැත්නම් ඒ සියල්ලම ඉවත් කරලා සින්නක්කර ඔප්පුවක් හැටියට ඒ අයට පාවිච්චි කරලා සමුට කැමති විදිහට ඉඩම් පරිහරණය කිරීමේ අවස්ථාව. මේක යටතේ අතුරු බෙදා දීම සහ ඉඩම් ලබා දීමට තවත් බෙදුම් සීමාවල් ලිහිල් කිරීමට උරුම අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවස්නා ලේනාතින් පිළිබඳ සීමා ලිහිල් කර සාමාන්‍ය උරුම නීතිය ආදේශ කිරීමත් උසස් උගස් කිරීම සහ බදු දීමේ සම්බන්ධයෙන් පවස්නා සීමා ඉවත් කිරීමටත් සහ ඉඩම් පරිහරණය සම්බන්ධයෙන් පවස්නා සීමා ඉවත් කිරීමේ අපේක්ෂාවෙන් තමයි මේ නම ඉඩම් පරිහරණය කියන්නේ. මම මේ මේවා ගැන සඳහන් කරන්නේ අද මේ අපි සම්මත කරගන්න ආඥා පන ගැසට් නිවේදයට අමතරව ඉදිරියේදී ඉඩම් අමාත්‍යාංශය තුලින් මේ රටේ පවතින ඉඩම්වල අයිතිය සහ ඒ අයිතියේ පරිහරණය කිරීමේ තිබෙන බාධාවන් ඉවත් කරන්න අපි ගන්න පීවර මොනවද කියන එක. දැන් මේ එක ප්‍රමාණක් නෙමෙයි, ඒ එකම රජයේ ඉඩම් බැංකුව 50කුත් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේවා දැනට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලා ඉදිරියට ඇටර්නි ජෙනරල් කන්තෝරුවෙත් තමයි නිරීක්ෂණයට භාජනය කරලා පසුව පාර්ලිමේන්තුවට ගේන්න බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද අවසාන වෙන ප්‍රථමයෙන්. එම ඉඩම් බැංකු පනතින් බලාපොරොත්තු වෙන්නේ පවත්නා ආඥා පනස්තරමු රජයේ ඉඩම් බැහැර කිරීම හා කළමනාකරණය විවිධ අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව හා නොයෙකුත් රජයේ ආයතන විසින් විවිධාකාරයෙන් ඉටු කරනවා. මේක අපි දකින දෙයක් මේ රටේ. එම පවත්න ඇතැම් ප්‍රතිපාදන සම්පාදන ඒවා වීමත් ඒවා දීර්ඝ පටිපාටියක් අනුගමනය කිරීමට සිදුවීම නිසා රජයේ ඉඩම් බැහැර කිරීම සඳහා ඉතා දීර්ඝ කාලයක් ගතවීම වළක්වන්න මේ පනස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සැහැල්ලු වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න තමයි මේ අමාත්‍යාංශය බලාපොරොත්තු වෙන්නේ. ඒ රජයේ සහ රජයේ ආයතන සතු ඉඩම් පිළිබඳ සියලු තොරතුරු ඇතුළත් කරගන්න පද්ධතියක් සකස් කර පවත්වාගෙන යාම මුල් අදියරේදී ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව මහවැලි අධිකාරිය හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් දත්ත පද්‍රිය ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති අතර ඉන් අනතුරුව අනෙකුත් ආයතනවල ඉඩම්ද සෙසු ගොනු කිරීමට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. නව ක්‍රමවේදය හා නව පරිපාලන විහුවය දක්වා දීම ඉහතකී අනපනස් වගින් හඳුන්වා දී ඇති විධිවිධාන ක්‍රමවේදයන් ඒකාබද්ධ කර රජයේ ඉඩම් බැහැර කිරීම සඳහා සරල ක්‍රමවේදයක් හඳුන්වා දීම ඒ සඳහා සුදු වැඩපිළිවෙලක් තමයි මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන ඉඩම් බැංකු පනසෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව සඳහන් කරන්න කැමති මේ අමාත්‍යාංශය තුළින් උතුරු පළාතේ තුල පිහිටි පුද්ගලික ඉඩම් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත් වෙන් කර ගැනීමේ වැඩපිළිවෙල. මේක පෞද්ගලික කාලේ උතුරු නැගෙනහිර සල් ආන්දෝලන නැතිමුණ ඒ ගස්තන යුද්ධ අවසන් වුණාම මුල් අයිතිකරුවන්ට ඒ ප්‍රදේශයේ අත්තරගිය ඉඩම් අත්තරගිය අයිතිකරුවන්ට නැවත ඔවුන්ගේ අයිති ඉඩම් වල පදිංචි වීමේ අවශ්‍යතාවය විවිධ අවස්ථා වලදී ආරක්ෂක හේතුන් මත උද්ගලික ඉඩම් රජයට පවරා ගන්න සිද්ධ වුණ විශේෂයෙන්ම ආරක්ෂක හමුදාවල පාවිච්චි වෙන. දැන් මේ ඉඩම් අද ක්‍රමක්‍රමයෙන් ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් කොමිටුවක් පිටවල කලින් කල මේවා දැන් නිදහස් කරමින් පවතිනවා. ඒවා නැවත මුල් අයිතිකාරයන්ට ලබා දීමේ වැඩපිළිවෙලක් අද ක්‍රියාත්මක වෙනවා. පහුගිය දවස්වල මේ පිළිබඳව හඬක් නැගුවා උතුරු නැගෙනහිර මන්ත්‍රීවරු. දැන් ඔවුන්ගේ ඉල්ලීම මත සෑහෙන දුරට විශාල ඉඩම් ප්‍රමාණයක් ඒ මුල් හිමිකරුවන්ට ලබා දීලා තියෙනවා. තවත් තියෙනවා කොටසක් දෙන්න. ඒවා අපේ රටේ ආරක්ෂාවත් කල්පනා කරමින් අවශ්‍යම ප්‍රමාණය පමණ රජයේ වාලනය යටතේ තියාගෙන ඉතුරුව ඒ මුල් හිමිකරුවන්ට දෙන්න දැන් ලෑස්ති කරගෙන යනවා. විශේෂයෙන්ම අදත් උතුරු නැගෙනහිර පළාත් අතහැරලා වෙන වෙන පළාත්වල කඳවුරුවල රැඳී සිටින ඒ පවුල්වලට ඔවුන්ගේ අයිතිවාසිකම් අනුව හඳුනාගෙන ඉඩම් ආපසු දීමේ වැඩපිළිවෙලත් මේ ඉඩම් අමාත්‍යාංශය තුලින් මේ ඉඩම් අමාත්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීම තුලින් තමයි කෙරෙන්නේ. ඒකත් විශාල රාජකාරියක්. ඊළඟට බිම්සවියේ වැඩසටහන සමාලෝචනය. මේ වැඩපිළිවෙල යටතේ දිස්ත්‍රික්ක 18ක ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 58ක ආවරණය කරමින් ක්‍රියාත්මක වෙනවා. 2015 වර්ෂය තුල බිම්සවියේ වැඩසටහන යටතේ කැබලි අංක 106175 ඔය ආදි වශයෙන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන අතර එතන වැදගත්ම දෙයක් තමයි සාමාජ්‍ය ලේඛන සකසමින් සිදු කරන වාන්චනික ක්‍රියා අවම කිරීමේ ඉඩම් ලේඛනවලට සහ කෘමි සතුන් මාර්ගයෙන් ලේඛන විනාශ කරගෙන යන අවස්ථාවල ඉඩම් ලේඛන සංස්කරණය කිරීම සඳහා ඉඩම් අමාත්‍යාංශය හා මුල්‍ය දායකත්වයෙන් රජිස්ට්‍රාර් කාර්යාලය දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතුව දිවයින පුරා ඉඩම් රජිස්ට්‍රාර් කාර්යාල පරිගණක ගත කිරීමේ වැඩසටහන ආරම්භ කරලා තියෙනවා. මේක ඉතාම වැදගත් කාර්යයක්. අද ඉඩ රජිස්ට්‍රාර් කාර්යාලවල විවිධ අක්‍රමිතා වෙනවා පමණක් නෙමෙයි ඒ පොත්පත් විනාශයට පත් වෙලා තියෙන දීර්ඝ කාලයක් එහෙටම පත් කර තිබීමෙන්. ඒ අනුව මේ වෙනකොට 2016 වසරේ අවසාන මනවිට ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාල 15ක සම්පූර්ණ ලියාපදිංචි කිරීමේ කටයුතු පරිගණක ගත වැඩසටහනක් මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත වී ඇති අතර මේ සඳහා ඉඩම් අමාත්‍යාංශයෙන් විශාල මුදල් ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. බොහොම වැදගත් දෙයක්. විටින් විටට අපිට අහන්න ලැබෙනවා එකිනෙකාගේ ඉඩම් වෙනත් අය අක්‍රමිතා තුලින් වාන්චනිකව ලියාගෙන තියෙන ආකාරය. ඒව වළක්වන්න තමයි මේ වැඩපිළිවෙල ආරම්භ කළ බිම්සභයේ වැඩසටහනේ කාර්ය මත එම පණදායක ක්‍රියාත්මක කිරීම දැනට පවත්න අඩුපාඩු හා දුර්වලතාවයන් හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමේ අරමුණින් යුක්තව 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහාද එම සංශෝධන කෙටුම්පත් මේ විට කෙටුම්පත් සම්පාදන වෙත අපි යොමු කරලා තියෙනවා. මේක බොහොම වැදගත් කාර්යයක්. මේකෙන් වංචා දූෂණ බොහෝමයක් අපට අවම කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම උගත් පාඩම් හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිර්දේශ පහුගිය කාලේ ජාත්‍යන්තරයේ මැදිහත් වීම තුළින් ඇතිවෙත මේ කොමිෂන් සභාවේ මේ නිර්දේශයන් 20ක් ඉඩම් අමාත්‍යාංශයේ අධීක්ෂණයට ඉඩම් කොමසාරි ජෙනරාල් පාර්ලිමේන්තුවේ මිනිස් දොළ දෙපාර්තමේන්තුව ඉඩම් පරිගණක ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව යන ආයතන මූලිකත්වයෙන් පළාත් පාලන ආයතන දිස්ත්‍රික්ක ප්‍රාදේශ ලේකම් දිස්ත්‍රික් කාලය රජ ආයතනවල සහාය ඇතුළු ලබා ගැනීමෙන් උතුරු නැගෙනහිර පළාත්වල අද ක්‍රියාත්මක කරලා තියෙනවා. මේක මං හිතන්නේ බොහොම සාර්ථකව ඒ වැඩ කටයුතු කරනවා. විශේෂයෙන්ම ඉඩම් අමාත්‍යාංශය මැදිහත් වීමෙන් තමයි ඉඩම් කච්චේරි ඒ වගේම ජංගම සේවාවන් ඒ වගේම එවැනි ආයතන මගින් මේ ගැටලු නිරාකරණය කරමින් මිනුම් කටයුතු ක්‍රියාත්මක කරමින් වැඩ කටයුතු ඒ සියල්ලක්ම කෙරෙන්නේ මේ ඉඩම් අමාත්‍යාංශය මැදිහත් වීම. ඊළඟට ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ කාර්යභාරය අතිශයින්ම වැදගත්. විශේෂයෙන්ම ඔප්පු ලබා දීම ඒ වගේම බලපත්‍ර නිකුත් කිරීම විශාල ප්‍රමාණයක් ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ මේ දෙපාර්තමේන්තුව තුළින් කොමසාරිස් තුමාගේ මැදිහත් වීමද නායකත්වය තුළින් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේක ජනතාව විශේෂයෙන්ම බලාපොරොත්තු ඉන්න දෙයක්. එක හේතුවක් තමයි අද දරුවෙක්ව පාසලකට ඇතුල් කරගන්නත් තමුන්ගේ පදිංචියේ සහතිකය ඔහුට නොලැබුණොත් ඔහුට විද්‍යාලයක් ලබා ගන්න බැරුව යනවා. එවැනි දේවලුත් අවහිරයක් අපේ විශේෂයෙන්ම ගම්බද ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙලාවේ විටින් විට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අද මේ කටයුතු සාර්ථකව කෙරීගෙන යනවා. ඒ ගැනත් මේ අවස්ථාවේදී අපේ ප්‍රශංසාව ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවට පිළිගනිමි. මිනිදෝරු දෙපාර්තමේන්තුව රටේ රාජ්‍ය සංවර්ධන ව්‍යාප්තිවලට දායකත්වය ලබා දිය හැකි අයුරින් 2015-16 වර්ෂයේ මිනිදෝරු දෙපාර්තමේන්තුව විශාල කාර්යභාරයක් ඉටු කළා තියෙනවා. අපිට හිතාගන්න අමාරුයි මේ සීමිත සම්පත් සීමිත මිනිදෝරුවන්ගේ සේවාව තුළ ඉඩම් සංවර්ධන ආඥාපනතේ ඉඩම් ආඥාපනතයට ඉඩම් ලබා දීම සඳහා 2015 වර්ෂයේ ඉඩම් කැබලි 49,000 2016 වර්ෂයේ ඉඩම් කැබලි 30,000 මැනුම් කටයුතු අවසාන කරලා තියෙනවා. මීට අමතරව බිම්සභියේ වැඩසටහන අතරේ විශාල ඉඩම් ප්‍රමාණයක් මෙනු කටයුතු කරලා අවසාන කරලා තියෙනවා. ඒවැ සංඛ්‍යාලේඛන තියෙනවා. දක්ෂිණ අධිවේග මාර්ගයේ පිළිබඳව විශාල සේවාවක් කරලා තිබෙනවා මිනිදේවරු දෙපාර්තමේන්තුව. ඔවුන්ගේ මෙනු කටයුතු ඉක්මනින්ම ඉටු කරන නිසා මේ මාර්ගයේ කටයුතු අවසාන කරගන්න පුළුවන් වෙනවා. කළුගඟ මොනගහ කන්ද ව්‍යාපාරයේ අවශ්‍ය මෙනු කටයුතු බැවිලි සමාගම් වෙත ලබා දී ඇති මිනුම් කටයුතු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා කියලා මිනුම්. ඒ වගේම උගස් පාඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නියෝගයන් පරිදි මිනුම්. ඔය වගේ ගණනාවක රෝහල්වල ජල සම්පාදන වැවිලි කර්මාන්ත විදුලි බල ඔය හැම දෙයකටම මුලින්ම පාය තබන්නේ මිනිදෝරු දෙපාර්තමේන්තුව. මිනිදෝරු දෙපාර්තමේන්තුවේ කාර්යභාරය ඉක්මනින් අවසාන නොවුනොත් ඒ ව්‍යාප්තිය ප්‍රධාන වෙනවා. දැන් මේ කටයුතු වලදී මම සතුටින් මතක් කරන්න කැමති අපේ මිනිදෝරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඉන්දිරාගේ නිලධාරී මණ්ඩලය තා විශාල කැපවීමකින් දිවාරය නොබලා මේ කාර්යයන් ඉටු කරන නිසා තමයි දීර්ඝ සංවර්ධනයක් මේ රටේ අපිට ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ එක අංශයක්. නමුත් ඒක තමයි මූලික අංශය. ඉස්සෙල්ලාම ඕනම වැඩකට පාය තබන්නේ මිනිදෝරුවා. ඒ මිනිදෝරුවාගේ කාර්යභාරය ඉක්මනින් කෙරුණොත් තමයි ඒ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඉඩම් පනතටත් ඒ වගේම අලුතෙන් අපි ගේන්න බලන ඉඩම් ගබඩා පනතටත් මිනිදෝරු කාර්යාලයේ රාජකාරිය සේවාව අතිශයින්ම වැදගත් වෙනවා. ඉතින් මේ ආදි වශයෙන් විශේෂ කාර්යයන් මේ අමාත්‍යාංශ තුලින් මේ රටේ සිද්ධ වෙනවා. ඒ හැම දෙයක්ම කරන්න ඒ ඉන්න නිලධාරි මණ්ඩලය ඒවගේ සේවක පිරිසගේ දායකත්වය අපි මේ අවස්ථාවේදී අගය කර යුතුයි. නමුත් කළ යුතු දේ තව රාශියක් තියෙනවා. ඒ පිළිබඳව ඒවට අවශ්‍ය නීති රීති සංශෝධනය කරන්න දැනටමත් මේ අමාත්‍යාංශ තුලින් කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒවා අපි කටයුතු කරගෙන යනවා. අනිත් ප්‍රශ්නේ තමයි අද කවුරුත් මං හිතනවා කතා කරනවා අපේ ඉඩම් ප්‍රතිසංස්කරණ සභාවේ ඉඩම් බැහැර කිරීම පිළිබඳව සහ ඒවයි අයිතිවාසිකම් ලබා දීමේ වැඩපටිය. ඒවයන් අවස්ථාවකදී ප්‍රමාද දෝෂ ඇති වෙලා තියෙනවා. ඒක අපි පිළිගන්නවා. නමුත් එහි සභාපතිතුමාත් අධ්‍යක්ෂක මණ්ඩලයටත් මම උපදෙස් දීලා තියෙනවා. විශේෂයෙන්ම නීත්‍යානුකූල මේ ඉඩම් ප්‍රතිසංස්කරණ සභාවේ තමුන්ට අයිති ඉඩම් ප්‍රමාණය රජයට පවරා ගත්තට පස්සේ ඒ ලැබෙන අක්කර 50ට අමතරව ඒ අයගේ දරුවන්ට නිත්‍යානුකූලව ලැබිය යුතු ඒ භූමි භාගවන් හැකි ඉක්මනින් ප්‍රමුඛත්වය දීලා ලබා දෙන්න කියලා. අද බොහෝ දෙනෙක් මේ කාර්යාලයට ඇවිල්ලා මැසිවිලි දොරනවා ඔවුන්ගේ අයිතිවාසිකම් ලැබිලා නැති කියන. නමුත් ඒ නිලධාරී මණ්ඩලයත් බොහොම උත්සාහයෙන් කටයුතු කරනවා පුළුවන් තරම් ඒ ප්‍රශ්න නිරාකරණය කරන්න. ඒක විශාල ප්‍රශ්නයක්. මේ ඉඩම් ප්‍රතිසංස්කරණ සභාවේ මේ පණත අපි නරකයි කියනවා නෙමෙයි. ඒකේ ඒ සමාජීය ප්‍රශ්නයක් හැටියට ඒකේ හොඳයි. නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඒ අවධියේ හරියට කටයුතු නොකිරීම නිසා අද විශාල ගැටලු ප්‍රශ්න ඒව මතුවෙලා තිබෙනවා. දැන් ඒවා නිරාකරණය කරන්න අද බල වගකීම පැවරිලා තියෙන්නේ මේ ඉඩම් ප්‍රතිසංස්කරණ සභාවේ සභාපතිතුමාටත් අධ්‍යක්ෂක මණ්ඩලයටත් ඒ වගේම ඒ රාජකාරී කරන නිලධාරීන් පිරිසටත්. දැන් සමහර ඉඩම් තවමත් අඳුනගෙන නැහැ. මේක අපි කනගාටුදායක තත්ත්වයක්. මේ ඉඩම් ප්‍රතිසංස්කරණ සභාවට අයිති ඉඩම් මොනවද කියන එක හඳුනාගෙන නැහැ. මේ විශාල ගැටලුවක් ඔය තුල පවතින නිසා තමයි ඉඩම් ගබඩා පනත ගෙනල්ලා මේ ඉඩම් මොනවද කියලා සොයාගෙන මේ සියල්ලක්ම ඒ ගබඩාවට ඇතුළත් කර ගැනීමේ බලාපොරොත්තු වෙන්නේ තමයි අර අලුත් පනතක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම කරුවට පස්සේ ඉඩම් බැහැර කිරීමේ ක්‍රියාදාමය කාර්යක්ෂකම පිළිවෙලට අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. දැන් විවිධ ව්‍යාප්ති සඳහා අක්කර 400 විෂයක් දීලා තියෙනවා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින්. නිවාස සඳහා ඉඩම් නිදහස් කරලා තියෙනවා. කෘෂිකර්ම කටයුතු සඳහා ඔය ආදිවාසීන් ඉල්ලීම අනුව මේවා නිදහස් කිරීමේ වැඩ කටයුතු කරගෙන යනවා. මම හිතනවා මම
ඔඩර් ප්ලීස් ගරු දැස් පොයින්ට් ටු බී රේස්ඩ් බයි ද ඔනරබල් කබිරාචි මහත්මයා.
ඔනරබල් මිනිස්ටර් ඊ ලයික් ටු රේස් අ පොයින්ට්.
යස් ප්ලීස්. May, you want to wait till he finishes, then?
I would like to, so that he can answer it, sir.
I see. Is that okay, Honorable Minister?
All right, agreeable.
So, Mang, may Karnava Cabinet Mandale did Tidirpat Kara Visheshan, may Nagara Seema Valtulatiana, Puranu, Kumburu Idam, Samaning, Sangwardane Sanda, Nagarika Sangwardana Adhikariyan Pavaraganwa. ඒකේ ඉඩම් හිමියන්ට සාමාන්‍යයෙන් ගෙවන්නේ ඉතාම සුළු වන්දියක්. මොකද ඒවා කුඹුරු ඉඩම් නිසා. ඒක ඊට පස්සේ පවර ගත්තට පස්සේ ඒවා වාණිජ වටිනාකමකට පුරවලා රජය පාවිච්චි කරනවා. මම යෝජනා කරනවා ඒ ඉඩම් හිමිකරුවන්ට අසාධාරණයක් සිද්ධ වෙනවා. සමහර තැන්වල ඒවා පවරගෙන යාලට කාලයක් ගෙවීම කරන්නෙත් නැහැ. ඒ ගෙවීම අවුරුදු ගානකට පස්සේ ගෙවන්නේ සුළු මුදලක් රුපියල් 500ක් පර්ච් එකට නැත්නම් රුපියල් 2500ක් පර්ච් එකට. ඒක වාණිජ වටිනාකමටම ඒවා පවරා ගැනීම සුදුසු කියලා මම යෝජනා කරන ගරු ඇමතුමා. මේකේ සංශෝධනයක් ගේනවා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා.
ගරු ඇමතුමා කියන ප්‍රශ්නේ සත්‍යයි. ප්‍රවීණ ඉලාසියක් අපිට ලැබිලා තියෙනවා. ඒ අනුව අපි ඉඩම් අත්පත් කර ගැනීමේ සහ වන්දි ගෙවීමේ ඒ පනත් සංශෝධනය කරන්න දැනටමත් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සැලැස්ම දැන් ඒ පනත් පිළියෙල කරගෙන යනවා. අපිට පුළුවන් වෙයි ප්‍රායෝගික වන්දියක් එයාට ලබා දෙන්න කටයුතු කරන්න. දැන් ඒව අත්පත් කර ගැනීම පමණක් නෙමෙයි, වන්දි ගෙවීම පමණක් නෙමෙයි, පහබිම් මණ්ඩලයත් මේකට සම්බන්ධ වෙනවා. එයාගේ අනුදැනුමත් අනුමැතියත් ඕන වෙනවා මේ කටයුතු වලදී. ඉතින් එවැනි අවස්ථාවල අපි කලින් කල දුටු බාධක නිරාකරණය කරන්න ඉඩම් අමාත්‍යාංශයේ හද අලුත් අඩපණක් සංශෝධන ගෙනෙන්න ක්‍රියා කරගෙන යනවා. ඒක මම මේ සභාවේ සඳහන් කරන්න කැමතියි. මම හිතනවා ලබන අවුරුද්ද වෙනකොට මෙවැනි ප්‍රශ්න රාශියකට විසඳුම් අලුතෙන් අපි ගිරෙන්න බලාපොරොත්තු වෙන සංශෝධන තුලින් ඇති කර ගන්න පුළුවන් වෙයි. එමනම් රටක ශීඝ්‍ර සංවර්ධනයට ඉඩම් වල කටයුතු ක්‍රියාත්මක විය යුතුයි.
ඔනරබල් මිනිස්ටර් ඔනරබල් රාජ ඔනරබල් රාජපක්ෂ
විශේෂ අවධානය යොමු කළ තියෙන්නේ.
ඔව්.
දැන් දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට බෙලියත්ත දක්වා වැඩ ආරම්භ කළ තියෙනවා. ඒ වගේම අපිට දැනගන්න තියෙනවා අනිත් උතුරු අධිවේගී මාර්ගෙත් වැඩ පටන් ගන්නවා කියලා.
ඔව්.
දැන් මේවයි වන්දි ගෙවීමේ කටයුතු වලදී ඔබතුමාලා අනුගමනය කරන්නේ මොන ක්‍රියාදාමයද? ඒ සඳහා මේ ඉඩම් අත්පත් කර ගැනීමට කඩිනම් කරු කතානායකතුමනි කඩිනම් වැඩපිළිවෙලක් යනවා වගේම ඒ ඉඩම් වල ඉන්න අයට කඩිනමින් වන්දියක් ගෙවීමේ වැඩපිළිවෙලත් ඔබ තමන් ආසලා ක්‍රියාත්මක කරන්න
සංශෝධනය කරලා කඩිනමින් වන්දි ගෙවීමේ වැඩපිළිවෙලකුත් සකස් කරලා.
මොකද කරු
මේ ඔය ප්‍රශ්නේ විටින් විට ඇවිල්ලා තමයි ඔය ගැසට් නියෝග අති කළා ඒ ව්‍යාකෘති මොනවද කියලා සොයාගෙන මේ වැඩපිළිවෙල.
මොකද කරු අමතුමා විශේෂයෙන්ම කරු කතානායකතුමනි දැන් මම ජීවත් වෙන දිස්ත්‍රික්කෙත් ගම්වල නොසන්සුන්භාවයක් සහ ගැටලු බොහොමයක් ඇවිල්ලා තියෙනවා මේ වෙනකොටත්. මොකද සමහර අය පොරොන්දුව මත ඉඩම් බාර දීලා ගීපයත් ඉන්නවා වන්දි ලැබෙයි කියලා. ඒයත් දැන් මාසර මාස කීපයක් බලාගෙන ඉන්නවා කරු කතානායකතුමනි. මොකද ඒ අයගේ බොහෝ වෙලාවට පොල් ඉඩම් සහ කුමුරු ඉඩම් උඩින් තමයි මේ අධිවේගී මාර්ගය යන්නේ. ඉතින් අපේ අමතුමා නගව ප්‍රශ්නෙත් මතුවෙනවා. මොකද කුමුරු ඉඩම් වලට අඩු වන්දියක් තමයි ගෙවන්නේ. හැබැයි ඒ අයගේ සම්පූර්ණ ආදායම තිබුණේ මේ කුමුරු ඉඩම් තුල. ඒ නිසා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරන්නේ ඉඩම් අත්පත් කරගන්නවා වගේම මේ අනපනත් තුලින් ඒ ජනතාවටත් සාධාරණයක් ඉෂ්ට කරන්න කියන ඉල්ලීම කරන්නේ.
ඔව් සාධාරණ ඉල්ලීමක් අපි අපේ අවධානය යොමු වෙලා තියෙනවා ඒ පිළිබඳව. මොකද ඉතින් විතර අපිට ලැබිච්ච පැමිණිලි අනුව අපි ඒකට සාධාරණත්වය ඉටු කරන්න පියවර ගන්නවා කියන එක සඳහන් කරන්න කැමතියි. මම පොමණයි ගරු කතානායක.
ඔනරබල් මිසෙස් ශාන්ති
යෝජනා කරනවා මේ මේ ගැසට් පත්‍රය සම්මත කරගන්න මේ සභාවේ පූර්ණ සහයෝගය ලැබෙයි.
හොඳයි. ස්තුතියි.